කවුද හත්දෙනා?
කවුද හත? මොනවාද?
පුද්ගලයෝ.
ඔව්. මොනවාද හත?
ඒක තමයි. ඒගොල්ලන්ට තියෙන එක එක ලක්ෂණ.
හත්දෙනා මතක නැද්ද?
නෑ.
ඔව්. ඉතින්
එක එක ලක්ෂණ කිව්නේ නැහැ. ගිරියට ගියා.
ඒක වෙන්න බෑයිද? ඒක වෙන්න බෑයිද?
වෙන්න පුළුවන්. ආ. ඉතින් ඒක ටිකක්
සෝරලා.
ඒක පිළිගන්නවා. ඒක පිළිගන්නවා. ඒක විශ්වාස කරන්න පුළුවන්.
මොකද පොච්චර හොඳ කරා ඉන්නවනේ. ඒක ඉගුණම්. දැන් හරිනේ. දැන් තේරුම් අරන්නේ තියෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ?
ඉතින් මොනවද ඒ කියන ලක්ෂණ?
ලක්ෂණ කියන්නේ ඉතින් කොච්චර පිංකලත්
පිංකලත්
අන්තිම මොහොතේ අපායේ යන්න පුළුවන්.
කොච්චර
දාන සීල භාවනා වැඩුවත් දුගතියේ යන එකෙන් මිදිලා නැහැ. නේද? ඔක තමයි ඉතින් කෙටියෙන්ම තේරුම් ගන්න. ආර්ය මාර්ගයට වැටුන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්වලා දීපු يعني සෝවාන් මාර්ගයටවත් වැටුන්නේ නැත්නම් වෙන මොනවා කළත් කොච්චර මං බුද්ධාගමේ කිව්වත් දුගති යන එකෙන් මිදිලා නැහැ. ඒක ඉතින් දන්නවනේ. තාම දන්නේ නැද්ද ඒක?
හැබැයි
හා නාගාමී එනවා. මෙහෙමයි ඔක ඔය ඔය ගොඩක් දේවල් නිමේ දැනගන්න ඕනේ. එක දෙයයි ධර්ම මාර්ගයට වැටුන්නේ නැත්තම් ආර්ය මාර්ගයට වැටුන්නේ නැත්තම් මේ සසරේ උඩට යන්නත් පුළුවන් පහළට යන්නත් පුළුවන්. ඉතින් 31 ඔහේ හරි ඉපදිනවා නේද? නැවත උපදීම නවත්තනකම් මොකද වෙන්නේ? උපදිනවා. ඉතින් කොහේ හරි උපදින්නේ අපි? ඒ උපදින්නේ ඒක යහුවනම් ඇති. නවත්තන්න ඕන ওই ලක්ෂණ ටික හොයන්න නෙමෙයි. නවත්තන්න මාර්ගය මොකද්ද?
නෑ මම දැනගන්න මොකද්ද මම ඉගෙන ගන්න මොකද්ද වැරදුනේ? ඒ නිවැරදිගේ එක්කිනා.
ඒක වැරද්දක් නෑ. ඒක තමයි ඇත්ත. එතන වැරද්දක් නෑ. කොච්චර පිං කළත් අවසන් මොහොතේ පවක් මතක් වුණොත් ඒකට අනුරූපව දුගතියක සතර පායෙන් එකකට යන්න පුළුවන්. අවසන් මොහොතේ පිනක් මතක් වුණොත් සුගතියකට යන්න පුළුවන්. තමන්ට ධාන මට්ටමට හිත වැඩුණොත් කොහෙද යන්නේ? බ්‍රහ්ම ලෝක. ඔව්. ඒ තුනෙන් එකක් තමයි මෙරුණයින් පස්සේ වෙන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? ඔය කොහේ ගියත් දුකෙන් මිදিলাද? දුක ඉවර වෙලාද? නෑ. සංසාරේ යනවා. ඊළඟ ජීවිතේ බ්‍රහ්ම ලෝකේ ගියත් ඊට පස්සේ ආයේ සතර පායට වැටෙනවා. ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකේ ගියත් එතනින් චුත වෙලා සතර පායට යන්න පුළුවන්. ඒක මේ සසරේ යන සත්වයා වැඩි හරියක් ගත කරන්නේ කොහෙද? සතර පාය. තපිත් මේ ලැබුණ අවස්ථාවෙන් ධර්මයේ තේරුම් අරන් සසරින් මිදෙන මාර්ගයට වැටුන්නේ නැත්තම් ඕක තමයි தත්තු. ඒක අපි කැමති වුණත් නැති වුණත් ඒක එහෙම. ඈ බුදු කෙනෙක් හිටියක් නැතත් ඒක එහෙම. මේ තමයි ධර්මතාවය. සසරේ යනවා. ඒක ඉතින් ඒක හරිද වැරදිද කියලා කතා කරාට වැඩක් නැහැ. ඒක එහෙම.
නෑ මම ඒක ඩිබේට් කරන්න නෙමෙයි මම මට දැනගන්න ඕනේ දැන් අපි මොනවද
වැඩේ වැරදිනවා කියන්නේ ආයේ උපදිනවා කියන
එක. ආයේ උපදින්නේ නැති වෙන්න.
ආයේ උපදින්නේ නැති වෙන්න තමයි ඒක තමයි මං කියන්නේ. ඒකට තියෙන එකම දේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ධර්මය අහලා තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕන මොකකටද? නැවත නූපදින්න නම් මොකද වෙන්න ඕන? ඒකට අපි වැදගත් වෙන්නේ අර ඊළඟ තැන කොහේ උපදින්න මොනව කරන්න ඕනද කියන එක නෙවෙයි. නැවත නූපදින්න නම් උපදින් නැතුව ඉන්න නම් මොකද්ද කරන්න? කොහොමද එතෙන්ට වැටෙන්නේ? ඒක තමයි කියන්නේ ආර්ය මාර්ගයට වැටෙනවා කියන්නේ. ආර්ය මාර්ගයට වැටෙන කෙනා කවදාහරි ඒක සම්පූර්ණ කරයි. මාර්ගයට වැටුණාට සෝවාන් වුණත් ආයේ තව හත්සරයක් ඉතින් උපදින්න පුළුවන්කම තියෙනවා. ඊට කලින් රහත්ුනේ නැත්තම්. හරි? පෙරපින් කතාවක් නෙවෙයි.
ඒක අදාළ නැහැ.
පෙරපින් කතාවක් නැහැ. මේ මොහොතේ මාර්ගයට වැටුණා නම් යා අනිවාර්යෙන් ඒ කියන්නේ එතකොට සෝවාන් වෙනවා. සෝවාන් වුණා තව හත්සරයයි උපදින්න. පෙරපින් තිබුණත් නැතත් ඒක ප්‍රශ්නයක් නෑ. පෙරපින් ඕන වෙන්නේ මේ ජීවත් වෙන කාලෙට බඩගින්නේ ඉන්නේ නැති වෙන්න. මොනවා හරි හම්බ වෙන්න ඕනේ නේද? ඒක හම්බ වෙන්නේ පෙරපිනට. ඈ? සමහර විට ඔය ලෙඩ රෝග අඩු වෙන්න පුළුවන්. ඈ? ලස්සන වෙන්න පුළුවන්. ඒව හම්බ වෙන්නේ පින් වලට, පෙරපින් වලට. ආයුෂ වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයු, වර්ණ, සැප, බල ප්‍රඥා කියන එකක් තියෙනවා. ඒ වුණාට අර ගැඹුරු ප්‍රඥාව නෙමෙයි එතන. දහමක් ඇහුවොත් තේරුම් ගන්න පුළුවන් ශක්තියක්. හරි. ඒ ටික ලැබෙනවා පින් කරහම. ගිහිල්ලා දානයක් දුන්නහම ඕවා ලැබෙනවා. ආයුෂ, වර්ණය, සැප, බල, ප්‍රඥා. ඒවා ලැබුණට අපාගත වෙන එකෙන් වළකින්නේ නැහැ. සසර යන එකෙන් වළකින්නේ නැහැ. හරිද? ඒකට පෙරපින් තියනවාද කියන එක නෙමෙයි දැන් හොයන්න ඕන. දැන් ධර්මයක් අහන්න ලැබිලා තියෙනවා. කොහොමද මේ සසරින් මිදෙන්නේ නැත්නම් ලෝකෝත්තර මාර්ගේ ආර්ය මාර්ගයට වැටෙන්නේ කොහොමද? ඔක තමයි ධර්මයෙන් ගන්න තියෙන ප්‍රයෝගය. මේ ඒක තමයි අපි මේ හැමදාම කතා කරන්නේ. ඕක මේ අමුතු ප්‍රශ්නයක් නෙවෙයි. නේද? ඈ? සීල සමාධි ප්‍රඥා කිව්වට ඒක වෙන්නේ නැහැ. හරි දැක්ම ඇතිුනේ නැත්තම් සම්මාදිට්ඨිය ඇතිුනේ නැත්තම්. එහෙම නැත්තම් සීල රකින්න අය ගොඩාක් ඉන්නවා. බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් සීල රකපු අය හිටියා. නේද? මහා මායා දේවිය පවා ඒ ඔව් සීලයක් හොඳට රැකගෙන හිටියේ. සීල රැක්කා කියලා මාර්ගඵල ලැබෙන්නේ නැහැ. සමාධිය වඩපු අය හිටියා, ධ්‍යාන වඩපු අය හිටියා, උෂ්ක සමාපatti ලාභින් ඉර්ධි බල අභිඥා තියන අය හිටියා. සෝවාන් වෙන්නවත් බැරි වුණා. සෝවාන් මාර්ගයටවත් වැටුණා නේද? කෙනෙක් භාවනා කරපු අය හිටියා. ආසින් යන ඒ වගේ. ඒක තමයි. දැන් ඒවා තිබුණත් අපාගත වෙන එකෙන් මිදිලා නැහැ. ඊළඟ සැරේ නෙමෙයි ඊට පස්සේ සංසාරේ යනවනි දෙකට. ඒකට දුකෙන් මිදිලා නැහැ. ඒතර ප්‍රඥාව කියනකොට දැන් මේ ආර්ය මාර්ගේ ප්‍රඥාව වැඩුම් නැත්නම් ඒත් ගැලවුමක් නැහැ. එහෙනම් තමයි අපි සම්මා දිට්ඨිය කියන එක හරි දැක්ම මේ සංසාරේ යන එකෙන් එතෙර වෙන්න, එහෙම නැත්නම් ලෝකෙන් මිදෙන්න දැක්ම මොකද්ද දැනගන්න ඕන මොකද්ද? ඈ සංසාරේ යන එකෙන් නැත්නම් ආයෙ උපදින එක නවත්තන්න නම් මේ ලෝකෙට අහු නොවි ඉන්න නම් මොන වගේ දැක්මක්ද ඇති කරගන්න ඕන. ඒක ගන්න තමයි අපි දහමක් අහලා ඒක නුවණින් විමසන්නේ. ඒකට නම් ඒකට අදාළ ඒවා තමයි අපි ප්‍රශ්න කර කර හොයන්න ඕන. රූප උපාදානස්කන්ධය. දැන් රූපයට අහුුනේ එක තමයි රූප උපාදානි කියන්නේ. රූපේ ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. රූපය බාරගත්තා. මේ බාරගත්තාම රූපේ බැස ගන්නවා කියනවා. රූපයේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්නම් එන්නේ ඒතකොට රූපේ අල්ල ගන්නවා. ඒක එතකොට රූප උපාදානය කියනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ ශරීරය දැන් රූපයක්. එතකොට අපි ශරීරය අල්ලගෙන ශරීරේ බාරගෙන මේ ශරීරය මගේ කියලා අල්ලගෙන බාරගෙන නේද? මේ ශරීරය මගේ කියලා හිතනකොට ඒ ශරීරයේ එතකොට උපාදානකය. නේද? මේ ශරීරයේ මගේ ඔය ශරීර අනුන්ගේ කියලා අපි බෙදනවනේ. එතකොට තේරුම් ගන්න ශරීරය උපාදානයි. දැන් ශරීරය කියන්නේ එතකොට රූපයක්. නේද? රූපේ උපාදාන කරලා උපාදාන කරාද කියලා හොඳට පේනවා මගේ කියලා ගත්තනම් අනිවාර්යෙන් උපාදාන කරලා. හැබැයි මගේ කියලා නොගන්න ඒවත් උපාදාන කරනවා. ශරීරය ගත්තහම අපිට හොඳටම පේනවා මේක මගේ ශරීරය කියලා මේ හිතන් නේද? ඈ? ඔව්. එතකොට හොඳට පේනවා රූපේ උපාදාන වෙලා. සමහර විට දැන් එළියේ තියෙන රූපයක් ගැන කිව්වොත් හිතෙන්න පුළුවන් ඒක රූපයක් තිබුණාට ඒක උපාදාන කරලා නැහැ කියලා. මගේ නෙමෙයි නේද? දැන් ඒක ටිකක් සියුම් ගැඹුරින් තේරුම් ගන්න ඕන. මොකද අපි එළියේ තියෙන රූපත් උපාදාන කරනවා. ඒ කියන්නේ දැන් ශරීර රූපේ හිඳ දුක ඇති වෙන එක හොඳට දන්නවා නේද? උපාදාන කරලා. දැන් අපිට එළියේ රූපේ හිඳ දුක ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා නම් ඉතින් උපාදානයේ හිඳම. දැන් අපි පුද්ගලයව ගත්තොත් වෙන කෙනෙකුට ඇවිල්ලා අපිට බනින්න බැයිද? පුළුවන්. බැන්නහම අපිට දුක ඇති වෙන්නේ නැද්ද? එතන රූප උපාදානයක් තියෙන හින්දා. හරි. දැන් මොකක් හරි ඊදර තියෙන එකක් නැති වුණොත් එහෙම දුකක් ඇති වෙන්නේ නැහැ. ඇති. ඉස්සරට වඩා අඩු වෙන්න පුළුවන් ඒ වුණාට. තාම ඇති වෙනවා. ඒක තමයි ඒ රූපේ උපාදානෙ හින්දා තමයි දුක. මතක තියාගන්න දුකක් ඇති වුණා නම් ඒ උපාදානය නිසා. රූප වලට අපට දුක දෙන්න බෑ. උපාදාන කලේ නැත්තම්. රූපෙට රූපේ විදිහට තියෙන්න ඇරියනම් අපි බාරගත්තේ නැත්තම්. රූපෙට බෑ අපට දුකක් දෙන්න. හරි.
දැන්
දුක් වෙන්නේ කවුද? ලෙඩාද? තමන්ද?
හැබැයි යාගේ දුක දැකලා
හරි මොන හේතුව හරි දැන් මේ දුක හොයන්නේ. කවුද දුක් විඳින්නේ? එයා දුක් විඳිනවා. ඒ හින්දා අපි දුක් විඳින්න ඕන. හරි කරුණාව ඇති වුණා ගියමු. දැන් දුකක් ආවේ නැද්ද ලෙඩාව දැකලා?
කරුණාව නිසා තමයි දුක ඉදුනේ. නැත්නම්
නෑ නෑ මං හේතුව නෙමෙයි අහන්නේ. තමන්ට දුකක් හිතුණාද නැද්ද? මං දුක ඇති වෙන එක හොඳයිද? දුකෙන් මිදෙන්න නෙමෙයි මේ ඔක්කොම කරන්නේ. ඒක ඕක මේ ලෝකෙට අයිති මට්ටමින් හොයලා හරියන්නේ නැහැ. ඔය හොයන්නේ ලෝකෙට අයිති මට්ටමින්. එයා ලෙඩා. ඉතින් එයාට කරුණාව කරාම හොඳයි. හොඳ තමයි. ඉතින් හොඳ වුණාට දැන් තමන්ගේ දුක නැති වුණේ නේ. දැන් ලෙඩා දකින්නකොට දුකක් ආවේ නැද්ද? කරුණාව එන්න කලින්. කරුණාව පස්සේ නේ ආවේ. මෙයාට උදව් කරන්න ඕන බිය. ලෙඩා දකින්න කලින් ආ මේ ලෙඩෙක් කියලා දකින්නත් කලින් කරුණාව ආවා.
ලෙඩාව දැක්කහම
අනේ අපොයි කියලා හිතෙනකොට සතුටුද දුකයිද?
ඉතින් දෙකම එකට
ආවේ නේ. ඒක ගැටලුවක් නෑ. මම කතා කරන්නේ කරුණාව ගැන නෙමෙයි දුක ගැන. අනුන්ට තියෙන දුක නෙමෙයි තමන්ට තියෙන දුක. නේද? යාලෙඩේ හින්දා එයා දුක් විඳිනවා. ඒක එයාගේ දුකක්. ඒක එයාගේ දුක නැති කරන්න එයාට බලනවා හරි කරන්න ඕන. අපි අපේ දුක නැති කරන්න. අපි හදාගත්තු දුක අපි නම් හදාගත්තා. ඒක නැති කරන්න අපි මොනවා හරි කරන්න ඕන. නේද? දුක් විඳවිද ඉන්න ඕන නම් එහෙම ඕනේ. දුකෙන් ගැලවෙන්න ඕන නම් මොන හේතුව හින්දා දුකක් ආවත් දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ දුක හොඳයි මේ දුක නරකයි කියන්න නෙමෙයි. දුක ඇති නොවන මට්ටමට හිත දියුණු කරගන්න. නේද? දුකෙන් මිදෙනවා කියන්නේ
හිත හද කරගන්නවා නෙමෙයි.
නෑ. තාම දුකෙන් මිදෙන හැටි කිව්වේ නෑ. දුකෙන් මිදෙන්න නම් දුක අඳුර ගන්නවා. නේද? දුක් විඳින්නේ මොකක් දුක කියන්නේ මොකද්ද? දුක ඇති වෙන්න හේතුව ඇයි කියලා අඳුරගත්තු කෙනාට තමයි දුකේ නැති කිරීම පේන්නේ. ඒ සඳහා මොකද්ද කරන්න ඕන කියලා මාර්ගය වැටහෙන්නේ. නේද? ඉතින් දුක පැහැදිලිව අඳුරගන්න. ඒකට අපි මේ එක එක හේතු කියලා හරියන්නේ නැහැ. මේ හේතුවින්ද නෙවෙයි දුක. මොනේ අපි දුක නම් දුක. ඒකේ මොන හේතුවින්ද? ඉස්සෙල්ලා දුක අඳුරගන්න. දුක අඳුරගත්තේ නැත්නම් දුකෙන් මිදෙන්න බෑ. මම බුදුහාමුදුරුවෝ කිව්වේ ඉස්සෙල්ලා දුක අවබෝධ කරගන්න. දුක්ඛ සත්‍ය කියන එක දකින්න ඕනේ. දුකයි දුක්ඛ සත්‍යයි කියනකොට දෙකක් තියෙනවා. ඒ වුණාට මෙයාට සියුම් කරුණු ඒවා විතර. දුක කියන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා වෙනසක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දිව්‍ය ලෝකයේ ගිහාම දුක තියෙනවද? අපි කියන මට්ටමේ කන්න නැතුව දුක් විඳින්න ඕනද? ලෙඩ වෙලා දුක් විඳින්න ඕනද? වයසට ගිහින් දුක් විඳින්න ඕනද? වයසට ගිය දෙවි කෙනෙක් කියලා අහලා නැහැ නේද? චුත වෙන්න වෙනවා. චුත වෙන්න වෙනවා. හැබැයි චුත වෙන එකවත් පේන්නේ. අපි නම් මේ ඔය මරණේ තියාගෙන ඉන්නවනේ දවස් 3-4. දිව්‍ය ලෝකේ එහෙම තත්ත්වයක්වත් තියෙනවා. ගොඩ මරුණා කියලා දකින්න බෑ. හරියට පහනක් නිවිලා ගියා. එච්චර. ඒකේ ඉතුරුක් නෑ ආයේ. දැන් පාන කියලාවත් ඉතුරු වෙන්නේ නෑ. පාන නේ වුණා හන්නේ. ඒ කියන්නේ පාන නෙමෙයි දැල්ල නිවිලා ගියා කියලා. ඔව්. චුත වුණාම අනිත් අයට ඉතින් ආයේ දකින්න ඉතුරුක් නෑ. මනුස්ස ලෝකේ නෑ ඉතුරු කරලා නියම්. එතකොට අපි දැන් දිව්‍ය ලෝකේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ දුක නැහැයි කියලා නේද? අපි හිතන මට්ටම. කෑම හම්බ වෙනවා. කෑම හොයන්න දුක් විඳින්න ඕනේ නැහැ. ඉගෙන ගන්න දුක් විඳින්න ඕනේ නැහැ. ඉස්කෝලේ යන්නේ එහෙම නැහැ දිවි ලෝකේ.
හැබැයි එතන ඉන්නකොට අපිට තේරුමක් වෙනවද මේ ඔක්කොම තාවකාලිකයි. කවදාද ආපහු
ඒක දකින්න අමාරුයි. දැන් මනුස්ස ලෝකේ ඉඳලත් ඕක දකින්න බැරුව දිව්‍ය ලෝකෙ ගිහින් කල්ප ගණන් ඉන්නකොට ඔක්කොම සැප තියෙද්දි මනුස්ස ලෝකෙ ඔක්කොම සැප තිබුණා නම් ඕගොල්ලෝ ධර්මේ හොයන්නේ
නැහැ. ඇත්තටම එතන අපායයක් ගැන කතා කරන්නේ කියන්නේ.
ඔව් අපායක් තියා ඉතින් මං කිව්වේ මරණයක් දකින්නත් නැති තැන.
දුකක් වෙන්නේ නැහැ.
ලෙඩෙක් දකින්න නැති තැනක.
එතකොට අපිට සීපත් වෙයිද?
ඔව් එතකොට අපි කියන මේ අර ලෝකෙට අයිති මට්ටමේ දුක නැහැ. හැබැයි එහෙම කියලා දුක්ඛ ආර්ය සත්‍ය නැති වෙලා නැහැ. දිව්‍ය ලෝකෙටත් දුක්ඛ ආර්ය සත්‍ය පොදුයි, බ්‍රහ්ම ලෝකෙටත් දුක්ඛ ආර්ය සත්‍ය පොදුයි. තිස් එක් තලයේටම දුක්ඛ ආර්ය සත්‍ය පොදුයි.
හරි.
ඔව්
පේන්නේ නැති නිසා.
ඔව් ඒ අපි හිතන ලෝකෙට අයිති මට්ටමේ දුක කියන එක නෑ. මෙන්න පොඩි
දුක් තියෙනවා
මේ ලෝකවල. ඔව් දුක ඒක ඇති කරගන්න පුළුවන්. දැන් දෙවියෝ දෙවියෝ රණ්ඩු වෙන්න පුළුවන් ඕන්න.
ඊර්ෂ්‍යාව
ඇති. ඔව් ඒ දැන් සුරා සුර යුද්ධක් ඇති වෙන්නේ. ඒක එහෙම තමයි. ඒක ඇති වුණාට දැන් තේරුම් ගන්න ඕන මේ අපි ලෝකෙ දුකයි කියන එක නිකන් සාපේක්ෂක දෙයක් නේද? දැන් සාපේක්ෂකයි කියන්නේ ඒක එක්කෙනෙකුට දුක වෙන්න පුළුවන්, තව එක්කෙනෙකුට ඒක දුක නොවෙන්න පුළුවන්. දැන් එකම මරණයක් ගන්න කෙනෙක් කෑගගහ අඬන්න පුළුවන්, තව කෙනෙකුට ඒක කිසි ගාණක් නැහැ, තව කෙනෙකුට ඒක සතුටක් වෙන්නත් පුළුවන්. හතුරෙක් එකම සිද්ධිය නේද? පේනව නේද ඒක සාපේක්ෂයි කියලා? කියන්නේ මේ පුද්ගලය ගන්න විදිහට. දැන් දුක්ඛ ආර්ය සත්‍ය කියන එක එහෙම සාපේක්ෂ දෙයක් නෙමෙයි, ඒක ඇත්ත. සාපේක්ෂක දේ එක වෙලාවක ඇත්ත, එක වෙලාවක බොරු. එක වෙලාවක දුකයි කියනවා, ඒකටම තව වෙලාවක සපයි කියනවා නේද? එහෙම දෙයක් නෙමෙයි මේ දුක්ඛාරය සත්‍ය. එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍යම. ඒ හින්දා තමයි ඒවට ආර්ය සත්‍ය කියන්නේ. ආර්ය සත්‍ය කියන්නේ ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමයි. බුදු කෙනෙක් හිටියක් නැතත් දුක්ඛාරය සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍යෙම වෙනස් වෙන්නේ නැහැ. මේක දකින්න බැරි වෙන්න පුළුවන්. යටපත් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒක මතු කරලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒක ඒවා බොරු වෙනව නෙමෙයි. තේන්නවා. ඒකට දුකයි දුක්ඛාරය සත්‍යෙයි පොඩි වෙනසක් තියෙනවා. දැනගත්තේ නැහැ කියලා ලොකු ගැටලුවක් නැහැ. අපි තේරුම් ගන්න ඕන දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. දැන් මේ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකෙ ගියා කියලා ඔකෙන් බේරෙන්න බෑ. දිව්‍ය ලෝකෙ නෙමෙයි, ඊටත් එහා බ්‍රහ්ම ලෝකෙ ගියත් බේරෙන්න බෑ නේද? ඔන්න ඕක අවබෝධ කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එදාට හොයන්නේ නැහැ ඔය දිව්‍ය ලෝකෙ යන්නේ ඇයි, අපාය යන්නේ ඇයි, ඒව වැදගත් නෑ. මොකද කොහේ ගියත් දුක නා. දුක්ඛාරය සත්‍ය මිදිලා නැත්තම් නේද වැඩි වෙනසක් නෑ නේද? එතකොට අන්න ඒ වගේ ධර්මයක් මේ දුක්ඛාරය සත්‍ය දැන් අවබෝධ කරනවා. එතකොට එන්නේ අර ප්‍රශ්න, අපි කරුණාවෙන් සැලකුවාම සපක් නිති ඒක හොඳයි නේ. නැත්නම් ඉතින් කරුණාවෙන් සලකසලක ඉන්න එන ආය ආය උපදින්න. ඔව් ගොඩක් අයට සලකන්න පුළුවන්.
හැබැයි ඒක ඉතින් අපි සලකන්නේ අපි මෙතන දැන් ඉන්නේ නැත්නම්
නෑ මේ සලකන්නේ නැතුව ඉන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. මේ කරන දේවල් නෙමෙයි. මම ගැඹුරින් බලනවා මේ. අපි ඒකෙන් ආස්වාදයක් විඳ විඳ ඕක කර කර හිටියොත් ඉතින් ආයේ ඕක කරන්නම ආයේ උපදිනවා. ඒ කරපු පිනට අනිත් පැත්තට හොඳ විපාකත් ලැබෙනවා. නේද? දැන් බුදුදහමක් අහන්නේ ඕකට නෙමෙයි. මේකයි මේ කියන්නේ බුදුදහමේ ඊට වඩා ගැඹුරක් තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඕක කියා දෙන්න නෙමෙයි අනිත් අයට සලක සලක ඉන්න. තව විදිහට කිව්වොත් ඔක පොදුවේ ගත්තොත් මේ සමාජයට හොඳක් කරන්න යහපත් කරන්න ඕක කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න අවශ්‍ය නැහැ. හරි. වෙන ගම්වලත් කියන්නේ ওই ටික. බුදුදහම දැනගන්න ඕනේ නැහැ ওই ටික කරන්න. වෙන ඕන ආගමකින් ওই ටික කරන්න පුළුවන්. නේද? ඒකට අපි තේරුම් ගන්න ඕනේ බුදු කෙනෙක් පහළ වෙන්නේ මහා දුර්ලභද? මේකට වඩා මහා ගැඹුරක් පෙන්වන්නේ මෙතන. දුක්ඛාරය සත්‍ය කියලා දෙයක් තියෙනවා. ඒකට ඒක හටගන්න හේතුවක් තියෙනවා. ඒකට කියනවා සමුදය ආර්ය සත්‍ය. නේද? ඊළඟට තියෙනවා දුක්ඛ නිරෝධ කියලා. නිරෝධ ආර්ය සත්‍ය. දුකෙන් මිදෙන්න දුක ඉතුරු නැතුවම නිරුද්ධ කරන්න පුළුවන්. මේක තමයි නිවන කියන්නේ. එහෙම දෙයක්ත් තියෙනවා. එහෙමනම් ඒකට යන මාර්ගය මොකද්ද? තමයි ආර්ය ශ්‍රාණික මාර්ගය කියලා එහෙම දේශනා කරන්නේ. ඒකම තමයි මේ සීල සමාධි ප්‍රඥා කියලා බෙදන්නේ. හැබැයි ඒ අපි නිකන් හිතන සීල සමාධි ප්‍රඥා නෙවෙයි. සාමාන්‍ය මට්ටමේ හිතන සීල සමාධි ප්‍රඥා නෙවෙයි. අද හිතාගෙන හිතාගෙන ඉන්න සීලයකට නිවන් අවබෝධ වෙයිද කියන එක නුවණින් හොයන්න. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මේ ලෝකේ ගැන තියෙන අපේ වැරදි අදහස් ටික අයින් කරගන්න. ලෝකය පිහිටලා තියෙන දුක මත. ඒක ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය හටගන්නේ ඇයි? සමුදය මොකද්ද? ලෝක සමුදය. ඊළඟට ලෝක නිරෝධය. නිරෝධ කරන මාර්ගය. මොනවද තේරුම් ගන්න ඕන කියලා. ඒක තේරුම් ගන්න නම් කෙනාට තමයි මේ මාර්ගයට නිවන මාර්ගයට වැටෙන්න පුළුවන්. ඒතර ලෝකයයි ලෝකේ සමුදයයි බාහිරේ ගිහිල්ලා ඔය රොකට් යවල අරවා මේවා කරලා හොයන්න බෑ. එහෙම ඇවිදින්න ගිහින් බැලුවා කියලා පිටරටවල් වලට ගියා, රහින් ගියා කියලා ලෝකය ගැන දැනගන්න බෑ. අපි හිතන්නේ ඒ තැන් වලට ගිහින් බැලුවහම තමයි ලෝකේ දැනගන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ලෝකය තියෙන්නේ Taman තුල. ලෝක සමුදයක් තියෙන්නේ Taman තුල. මේ බඹයක් පමණ ශරීරය තුල. ඈ ලෝක නිරෝධයක් තියෙන්නේ Taman තුල. මාර්ගයක් තියෙන්නේ Taman තුල. මේ බඹයක් පමණ වුණ ශරීරය තුලින් තමයි ඔක්කොම දකින්නේ. ශරීරය කියනකොට තේරුම් ගන්න අපිට සම්මත ශරීරය කියලා කිව්වහම එතකොට ඒකේ ආයතන 6ම තියෙනවා. සලායතන. නේද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන 6ම අයිති ශරීරය කිව්වහම. නේද? ඇහැ ගැන දැනගන්න අපි යන්න ඕනද එංගලන්තෙට? සමාරු යනවා නෑ ඇහැ තියෙන්නේ Taman ළඟ මේ ශරීරේ සමාරු යනවා කියන්නේ මම මේක දන්නේ නැති අය නේද නැත්නම් කන ගැන දැනගන්න නාසය ගැන දැනගන්න දිව ගැන දැනගන්න කය ගැන දැනගන්න මනස ගැන දැනගන්න මොකද ඔය හය තමයි ලෝකය ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයින් තමයි අපට ලෝකයක් හැදිලා තියෙනා නම් හැදිලා තියෙනවා. ඔය හය නැත්තම් බලන්න මේව නැති වුණොත් ලෝකෙ තියෙයිද? ඇහැ නැති වුණොත් මේ හිතලා බලන්න ඕනේ. ඇහැ පෙනුනේ නැත්තම් එහෙම ජීවිතේට ඇහැ පෙනුන්නේ නැත්තම් මම ඔය එක එක පාටවලට ආස කරයිද? එක එක පාට ඇඳුම් හොයයිද? අරක ලස්සනයි මේක ලස්සනයි කිය කියා බලයිද? අපි ඔය මොනවා නම් අපේ ඔය තීන්ත කාර්යයන්ට බිස්නස් නැති වෙනවා අපේ කාර්යයන්ට. මේ දවස්වල හරියට ඇඩ්වර්ටයිස් කරනන්නේ නේද? එතකොට අපි දැන් ඇස්පේන අයට විතරයි නේද ඔවා විකුණන්න පුළුවන් පාට පාටේ. අන්දායේ හිටියනම් එහෙම මේක ලස්සනයි මේක ලස්සනයි කියලා විකුණ ගන්න පුළුවන් වෙයිද? ඒගොල්ලෝ මෝඩ නම් ඉතින් සමහර විට කියන එක පිළිගනි. එන්න එන්න විදිහක් නැහැ නේද? වර්ණ කියන්නේ මොකද්දවත් කියලා දන්නේ නැතුව. ඒත් එනවා අපේ තියෙන මෝඩකමයි අවිද්‍යාවයි මුලාවයි ඕනවට වඩා වැඩි වුණාම කවුරු හරි කියන දේවල් පිළිගෙන තමන් අත්දැකේ නැතත් අර ඒ කාලේ අන්දේක් හිටියලු මේ බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන තියාගෙන හිටියා. එතකොට කපටි මිනිස්සෙක් ඇවිල්ලා මේක තමයි මේ ලෝකේ තියෙන ලස්සනම ඇඳුම. ඈ වාට මම මේක දෙන්නම් ඔය තියෙන සල්ලි ටික මට දෙන්න. ඊපස්සේ මේ මිනිස්සයා සල්ලි ටික දීලා අර ඇඳුම ඇඳගෙන දැන් යනවලු. එක එක තැනට ගිහින් මේ ඇඳුම හරි ලස්සනයි නේද? මේක තමයි ලෝකේ තියෙන ලස්සනම ඇඳුම. දැන් එයාට පේන්නේ නැහැ. ඉතින් අනිත් අය කියලා නෑ එහෙම ලස්සනක් නම් ඕකේ නෑ. අනිත් ඇඳුම් වගේ තමයි එච්චරවත් සමහර විට ලස්සන නෑ කියලා. ඈ එහෙම කිව්වට ඉතින් මෙයා පිළිගන්නේ නැහැ. දැන් මෙයා සල්ලිත් දීලානේ අරන් දෙන්නේ. අර මනුස්සයව විශ්වාස කරන්නේ නේද? ඔහම ඉන්නකොට දවසක් මේ හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. මේ කතාව මෙයා කියද්දි මෙයාට හිතනවා මෙයාගේ මං S2 පොඩ්ඩක් සමීප කරලා දෙන්න ඕන කියලා. S වලට බෙහෙත් කරනවා. එතකොට ටික ටික S පේන්න ගන්නවා. ඊට පස්සේ බලනකොට මේ නිකන් ජරා ඇඳුමක් මේක. මෙච්චර කල් හිතන් හිටියේ සල්ලි ටිකක් හොයාගත්තු ටිකක් දීලා වටින් නැති එහෙම ඇඳුවක් තමයි මේ අරන් තියෙන්නේ. දැන් ඔහොම මුලා වෙනවා. ඒ කියන්නේ ඇත්ත දන්නේ නැති වුණා. ඒතකොට ඕක තමයි මේ අපිට වෙලා තියෙන්නේ. ලෝකයට මුලා වෙලා මොනවා හින්දාද ඇත්ත දන්නේ නැති. ලෝකේ ඇත්ත ඇති හැටි දන්නේ නැති. බුදුරජාණන් වහන්සේ ඒ හින්දා තමයි පෙන්නන්නේ මේ ලෝකයේ පවතින දුක මත කියලා. එතකොට දැන් හිතලා බලන්න ওই ලෝකේ හැදිලා තියෙන්නේ අපිට ඇහැට පේන දේවල් වලින් නේද? ගොඩාක්. ඇහැ පේන්නේ නැති වුණා නම් සෑහෙන ප්‍රමාණයකින් මිදෙනවා. නේද? මිදෙනවා කියන්නේ අපිට පිහිටන්නේ නැහැ. අවබෝධ කරනව නෙවෙයි. දැන් හැමෝම සඳ වෙලා නම් ඉපදිලා තියෙන්නේ පාට ගැන ප්‍රශ්නයක් නැහැ නේද? හිතා ගන්න පුළුවන්ද ඒක? ඒ වගේ හිතන්න බලන්න අනිත් ආයතන වලටත් වෙන වෙනම කන ඇහෙන්නේ නැති වුණා නම් කාටවත් පුළුවන් වෙයිද අපිට බනින්න? දොස් කියන්නේ ඒක තමයි. ඉතින් අපි දන්නේ නැත්තම් අපි තරහ වෙයිද අපිට බණින එක්කේ නෑ ඒක. අපේ කන් ඇහෙන්නේ නැති වුණා නම් කාටවත් පුළුවන් වෙයිද අපිට ඇවිල්ලා බණින්න? බණින්න බෑ. ඒ වෙන්න කියලා අපි දන්නේ. කොච්චර වෙන්නත් අපි හොඳට hina වෙලා thank you කියයි නේ. මාත් එක්ක කතා කළා. මෙච්චර වෙලා. අනේ මෙයාට මෙච්චර වැඩ තියෙන එකේ මේ මෙච්චර වෙලා මාත් එක්ක කතා කර කර හිටියනේ කොච්චර හොඳ එක්කෙනෙක්ද? ඈ? එයා මේ බණින් ඇවිල්ලා දෙන්නේ. බැනලා බැනලා යනකොට මොනවා හරි කැම ටිකකුත් දෙයියා මේකත් අරන් යනවා. කොච්චර හොඳ එක්කෙනෙක්ද? නේද? ඉන්න ගමන් ඔහොම හිතන්න ඕන බලන්න. මේ ආයතන නැති වුණා. ආයතනේ නැති වුණා නම් ආයතනෙට අපිව මුලා කරන්න බෑ. හැබැයි වෙනම හිතේ මුලාව තිබුණොත් ඒ මුලාව වෙනවා. මං කියේ රන්ද එක්කෙනා මුලා වුණේ හොඳ ලස්සන ඇඳුමක් කියලා. නේද? ඒකට ආයතන නැති වුණත් මුලා වෙනවා තමන්ගේ මෝඩකමයි. නේද? අනුන් කියන ඒවා විශ්වාස කරන්න ගියොත් එහෙම. ඒත් අනුන් කියන ඒවා විශ්වාස කරන්න ගිහිල්ලා ධර්මය දකින්න බෑ. මං කියන ඒවා විශ්වාස කරන්න ගිහිල්ලා ධර්මය දකින්න බෑ. එර්නාද මේ කියන්නේ? විශ්වාසයෙන් බෑ. තමන් නුවණින් හොයන්න. විශ්වාසයෙන් බෑ කියලා ධර්මය අහන්න එපා කියන එක නෙමෙයි. ධර්මය අහලා නුවණින් හොයන්න ඕන. මේක වෙන්න පුළුවන්ද? මෙහෙම කිව්වට මේක ඇත්තද කියලා හොයන්න. එහෙම හෙව්වොත් විතරයි තමන්ට මේ දුකෙන් ගැලවෙන්න පුළුවන්. නේද? එහෙම නොවුනනම් ඉතින් බුදුහාමුදුරුව හැමෝම නිවන් දක්වයි. පුළුවන් වුණා නම්. නේද? බුදුහාමුදුරන්ට පුළුවන් වුණා නම් නේද? මර කරුණාව දක්වුවා වගේ හැමෝටම කරුණාව දක්වලා අනේ මේ ගොළු දුක් විඳිනවනේ. මේ දුකෙන් මුදවන්න ඕන. මං ගිහිල්ලා මේ ගොළු නිවනින් ගිහින් තියන්න ඕන කියලා. එහෙම පුළුවන්ද? එතකොට බුදු කෙනෙකුටවත් බැරි වුණ එක අපිට කොහොමද? නේද? පුළුවන් වුණත් එහෙම කරන්නේ නැහැ. එතකොට මේක තියෙන්නේ තම තමන්ටම කරන්න ඕන වැඩ. හැමෝම එක්ක යන්න ගියොත් මේ ගමන යන්න අමාරුයි. සෙල තනියෙන් අවබෝධ කරගන්න බලන්න. තමන් අවබෝධ කළොත් අනිත් අයට උදව් කරන්න පුළුවන් වෙයි. එදාට උදව් කරන්නේ අර මේ අර ලෙඩක් හැදුනහම මොනවා හරි කරුණාවෙන් කරනවා. බඩගිනි කෙනාට කෑම ටිකක් දෙනවා. ඒක නරක නෙමෙයි. ඒක හොඳයි. හොඳ වුණාට මේ දුකෙන් සංසාර දුකෙන් ගැලවෙන්න උදව් වෙන්නේ නැහැ. නේද? කෙනෙකුට මේ ඇත්ත ඇති හිටි කියා දෙන්න පුළුවන් නම් මෙන්න මේකයි ධර්මතාවය කියලා පොඩ්ඩක් හරි කියා දෙන්න පුළුවන් නම් අන්න ඒක මහා බලවත් දෙයක්. මොකද මේ මොහොතට නෙමෙයි මේ ජීවිතයට විතරක් නෙමෙයි නේද? ආයේ මුළු සංසාරෙම මිදෙන්න උදව් වෙන දෙයක්. එහෙනම් තමයි අර එක වෙලාවක කියලා තියෙනවා. දැන් තමන්ගේ අම්මට තාත්තට තියෙන ණය ගෙවන්න පුළුවන් එකම විදිහ ඒගොල්ලෝ ධර්ම මාර්ගයට යොමු කරගෙන. වෙන කිසිම දෙයකින් ඒ ණය ගෙවන්න බෑ. ඒක තමයි එහිඳ තමයි මේ බුදුරජාණන් වහන්සේට තිබුණේ මහා කරුණාව කියන. අපට තියෙන මට්ටමේ කරුණාව නෙවෙයි. මහා කරුණා. ඒකට මේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා හැමදාම බලනවලු. නේ? බලන්නේ මොකද්ද? ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කාටද? එහෙම කෙනෙක් සමහර විට හැතක්ම ගානක් ඈත වෙන්න පුළුවන්. වයින්ම වඩිනවා. මේ ළඟ ඉන්නවා හොඳ දායකයෝ ඔක්කොම ටික. ආ රජවරු ඉන්නවා, සිටුවරු ඉන්නවා, ඒරම දාණේ ගෙනත් දෙනවා, ඔක්කොම ගෙනත් දෙනවා. ඒකොල්ල ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. හොයන්නේ කියන්නේ මහා කරුණා සමාපත්තියෙන් බලන්නේ. ඒකොල්ල ගැන නෙමෙයි. සමහර විට මේ මහා දුප්පත් ඇත්ත පළාතේ ආපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට අර ධර්මය අවබෝධ කරගීමේ ශක්තිය තියෙනවා. පේනව නේද? කරුණාව කියන එකේ ගැඹුර. මේ ලෝකෙට අයිති මට්ටම නෙමෙයි. අපි හිතන්නේ සමාජයක මොකක් හරි හොඳක් කරන එක හොඳයිනේ. ආ ඔකට තමයි ඉන්නේ. උපදිලා ඉන්නේ මිනිස්සු වෙලා කියලානේ. ඒක බුදුදහම නෙවෙයි. බුදුදහම කියන්නේ ඊට වඩා මහා ගැඹුරක් තියෙන දෙයක්. එක්කෙනෙක් දෙන්නෙක් ගැන නෙමෙයි, අපේ අය ගැන විතර නෙමෙයි. මුළු සත්ව සංහතියට ඔක්කොටම එක විදිය. ඒක මහා කරුණාවක්
තියෙනවා. මගේ දුව, මගේ අම්මා කියලා වෙනස්කම්.
එහෙම බෙදීමක් නෑ. ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද බැයිද? මොකද මේ ධර්ම මාර්ගයට වැටෙනවා කියන්නේ මහා දුක්ඛන්දරාවකින් කෙනෙක් ගැලවෙනවා කියන එක. ඒකට අපි ලෙඩෙකුට බෙහෙත් කළා, සනීප කළා කියන එක ඒකතාවකාලික දෙයක්. ඒකෙන් බෑ අපිට කියන්නේ යාට තව ලෙඩක් හැදෙන්නේ නැහැ. මෙයා වයසට යන්නේ නැහැ. මෙයා මැරෙන්නේ නැහැ. කිසිම දොස්තර කෙනෙකුට පුළුවන්ද ඒ සහතිකේ දෙන්න? මොන ස්පෙෂලිස්ට් උනත් වාට තව ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා බෙහෙතක් දෙන්න පුළුවන්ද? වයසට යන්නේ නැහැ. මැරෙන්නේ නැහැ කියලා බෙහෙතක් දෙන්න පුළුවන්ද? බෑ. ඒ බෙහෙත දුන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. මේ නිවන කියන්නේ එතකොට ජාති ජරා ව්‍යාධි මරණ නැති ස්වභාවය. ඉපදීම නැහැ, වයසට යෑම නැහැ, ලෙඩවීම නැහැ, මරණය නැහැ. ඒ දුකෙන් මිදෙන ස්වභාවය තමයි නිවන කියන්නේ. එතකොට අපි දුකයි කියලා යම් කිසි දෙයක් මේ ලෝකේ කිව්වද ඒ එකක්වත් නැති ස්වභාවය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසම කියන්නේ එක දුක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමැති දේ නොලැබීම නේද? දුක් ගොඩක් කියන ඒ එක දුක්ක්වත් නැහැ නිවන. ඊළඟට සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ ඔක්කොම කෙටි කරලා කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයේ දුකයි. එතකොට ඒ දුකෙනුත් නිදෙන්න
පුළුවන්. ඒක තේරිලානේ අපි ඔක්කොම දැන් කියන්නේ අපිට මේව ඔක්කොම අත්හරින්න ඕනේ කියන්නේ.
බුදුහාමුදුරණ අත්හරින්න කියලා නෑ. ඕගොල්ලෝ අත්හරින්න ඕන කිව්වා. මොකද අත්හැරියා කියලා දුක නැති වෙන්නේ නෑ. බලන්න අත්හැරියහම දුක නැති වෙයිද කියලා. අත්හැරීමෙන් නැති වෙන දුකකුත් තියෙනවා. දුක එහෙමම නැති වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ වැඩ හිටිය අර ජේතවනාරාමේ, පූර්වාරාමේ කියන ඒවා නිකන් රජ මාලිගාවල් වගේ හොඳ සුව පහසු සේරම තිබුණ තැන්. විශාඛාව හදපු පූර්වාරාමයේ කෙනෙක් ඒක හදනකොට අර කහවණු 1000ක් විතර වටින පළසක් ගෙනල්ලා අනේ මෙන්න මේකත් ඔකට මේ දාන්න පූජා කරන්න අතුරන්න කිව්වලු කොහේ හරි. විශාඛාව කිව්වලු ඔබම ගිහින් සුදුසු තැනක් බලලා එතන දාන්න කියලා. එයා ගිහින් බලනකොට තියෙන හැම එකම ඊට වඩා වටින හොඳ ඒවා හැම තැනම දාලා මේක තියන්න දැනන්නේ. පේනව නේද කොච්චර පහසුකම් තියෙන්නේ. ඒවා ඉනේ හිටියේ දැන් අත්තරලා එන අය. දැන් රහතන් වහන්සේලා වැඩ හිටිය තැන නේවා. නේද? ඒකට එහෙම අත්තරින්න කිව්වේ නැහැ. හැබැයි අත්තරීමක් තියනා නුවණින්. මම කියේ අල්ලගත්තු ඒවා මොනවාද? රූප උපාදාන. ඔන්න අත්හරින්න පුළුවන් නම් මේ ශරීරය අත්හරින්න බලන්න. ආ. ශරීරය අත්හැරියොත් ශරීරයට වෙන දේවල් වලට අපි දුක් වෙයිද? දැන් තමන්ගේ වාහනයක් කියමු කාර් එක. නේද? දැන් ඔය කාර් එක හැපුණොත් එහෙම දුක. මගේ නිසා. දැන් අර මගේ කාර් එකේ ඊයේ සයිඩ් කණ්ණාඩිය බිඳිලා. ඈ මම යනකොට නේ වෙන කෙනෙක් අරන් යනකොට ඉතින් මට කිව්වා. ඉතින් මම කිව්වා ඉතින් දැන් බිඳුණානේ ඉතින් කමන්නේ දැන් හදන්න බෑ ඔය ඩ්‍රයිව් ව හදන්න නෑ ඔක පස්සේ මේක හදාගන්න ඕනේ. ඒක කාර් එකට එහෙම වුණා කියලා අපි දුක් විඳින්න ඕනද? දැන් වෙන කාර් එකට ඕක වුණාම අපි දුක් විඳිනවද? අර එහි මෙහි කාර් යනකොට කාර් හැපිලා තියෙනවා නේද? දැන් දුක් විඳිනවද? දුක් විඳින අයත් ඉන්නවා අර කරුණාව වැඩි විලා. අපරාධි මේක කියලා නේද? ඕන්නම් දුක් විඳින්න පුළුවන්. හැබැයි සමහර දුක් විඳින්නේ නැහැ. අන්න එතනයි වෙනස. ඇයි සමහර කෙනෙක් දුක් විඳින්නේ ඇයි සමහර කෙනෙක් දුක් විඳින්නේ නැත්තේ? හරි. එතකොට මේ ලෝකෙට අයිති දුක සමහරු විඳිනවා සමහරු විඳින්නේ නැහැ. හිත දියුණු කරනකොට පේනවා ඉස්සර දුක් විඳපු ඒවට දැන් මං දුක් විඳින්නේ නැහැ. ඉස්සර මේවට දුක් විඳාට දැන් මේ වගේ දුකක් නැහැ. ටික ටික අඩු වෙනවා. ඔව්. අපිට පේන්නේ නැද්ද ඔය දුක ඇති කරගන්න නැතුව මේ ඉන්න පුළුවන්කමක් අපට නැද්ද? ටික ටික අඩු කරනවට වඩා. දැන් දුක් ඉඳලා තියෙන්නේ මෝඩකමට කියලා පේනව නේද ටිකක්? ඒ කාලේ මෝඩකමට නේ අපි දුක් ඉඳලා තියෙන්නේ. තාමත් සමහර විට මතක් කර කර දුක් විඳිනවා. මම ඉතින් තාම මෝඩකම ඇරිලා නැහැ මොනවා කරන්නද? නේද? මම වා ගැඹුරු වැඩි කිව්වට දැන් මේ ලෝකෙට එනකොට ඔය එකක්වත් අරන් ආවද දැන් දුක් විඳින දේවල් ටික? දැන් ඔය අයිති කරගත්තු ඒවට නේද දුක් විඳින්නේ? මගේ කියලා සමහරවිට දරුවෝ නිසා දුක් විඳිනවා වෙන්න පුළුවන්. තාම මතක් කර කර දුක් විඳිනවා වෙන්න පුළුවන්. ඒ දරුවෝ ටික ගියාත්මෙන් ඉඳන් ගෙනාවද මේ ජීවිතේට? එනකොට අරන් ආවද? මේ ජීවිතේදී එකතු කරගත්තු අයිති කරගත්තු ටික නේද? ඕක මතක් කර කර අඬන. ඒක කවුද දුක සකස් කරන්නේ? තමන්ගේ මෝඩකම හින්දා නේද දුක සකස් කරගන්නේ? තමන් සකස් කරගත්තා කියන එකක් නෙමෙයි. ඒකත් ඉතින් කමන්නේ මමනේ ඒක එකතු කරගත්තේ. එහෙම නේ මගේ මෝඩකම හින්දා නේද මේ එකතු කරගෙන තියෙන්නේ. එහෙන් පෙන්වන්න. මගේ මෝඩකම හින්දා එකතු කරගත්තු දුක් ගොඩක් නේද දැන්
තියෙන්නේ.
ඒ මෝඩකමින් එකතු කරගත්තු ටික දාලා යන්න බැරි ඒවත් තියෙනවා. එහෙනම් තමයි තවත් දුක් වෙන්නේ. එහෙනම් තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ මේ මෝඩකම නැති වුණ දවසට අල්ලගත්තු දෙයක්වත් නැහැ. අල්ලගත්තු දෙයක් නැති වෙනකොට දුකකුත් නැහැ. ලෝකේ වැඩි අපි අල්ලගත්තු දේවල් බාරගත්තු. එතනින් එනවා රූප උපාදානය කියන එක හරි ගැඹුරු. ඒක අපිට දකින්න පුළුවන් නම් මේ ශරීරය අතාරින්න පුළුවන්. ශරීරය තමයි අතාරින්න අමාරුම. අනිත් රූප දැන් අපි මගේ කියලා පටන් ගන්න එක මම වෙන. මගේ ඇලීම වැඩි වෙනකොට මම වෙන. මේ ශරීරේ මම වෙලා නේද? මගේ කියලා කිව්වට ඒක මම වෙන. නේද? වටේ තියෙන ඒවා මගේ. මේ ශරීරෙන් බාහිරව තියෙන අපි සාමාන්‍යයෙන් අල්ලගත්තු ඒවාට කියන්නේ මගේ කියලා. එයාට මම කියන්නේ. නේද? ඔව්. ඒවත් ඉතින් ටිකක් ඕවා නිකන් කල්පනා කර කර බලන්න ඕනේ. දැන් ශරීරයට ගොඩාක් කිට්ටු වෙනකොට දැන් ඇඳුමක් වගේ එකක්. ඒකත් සමහර විට මම වෙන්නත් පුළුවන්. මගේ වුණා. තමන් දාන මාලයක් වෙන්න පුළුවන්. කණ්ණාඩියක් වෙන්න පුළුවන්. ඒකත් නිකන් තමන්ගේ කෑල්ලක් වෙන ගානට එනවා සමහර වෙලාවට. නේද? ඔව් දෙන්න පුළුවන් වුණාට මුලාව නැති වෙලා නැහැ. ඒ දෙන්නෙත් මගේ දෙයක්. මම තමයි දුන්නේ. ඕක කියන්න තමයි දෙන්නේ. නේද? ඒ දෙන එක වැරදි කියනවා නෙමෙයි. ඒක හොඳයි. ඒක දානයක්. දානය හරි වටිනවා. පින හරි වටිනවා. හරි? ඒ වුණාට බුදුහාමුදුරුව පෙන්නනවා මේ පිනෙන් එහාට යන්නත් දැක්මක්. ඒ කියන්නේ අපි තව පොඩ්ඩක් ගැඹුරින් ගත්තොත් දැන් සංඛාර කියනවනේ. සංඛාර જાති කීයක් තියෙනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්ඡාභි සංඛාර. මේවා කර්ම සංඛාර කියලා. නේද? එතකොට ඒවා පින් වෙන්න පුළුවන්, පුඤ්ඤාභි අපුඤ්ඤාභී වෙන්න පුළුවන්. පව්. ඊළඟට ආනෙන්ජාභී වෙන්න පුළුවන්. ඔය භාවනා කරලා ගන්න ඒවා. ධ්‍යාන අරූපාවචර ධ්‍යාන වගේ මට්ටමේදී. ඒකට කියනවා අපුඤ්ඤාභී. අපුඤ්ඤාභී නෙමෙයි. ආනෙන්ජාභී සංඛාර. එතකොට මේ සංඛාර ಜಾති තුනක් තියෙනවනේ. නේද? ඔය ඒවා කයෙන් කරන ඒවා වෙන්න පුළුවන්, වචනෙන් කරන ඒවා වෙන්න පුළුවන්, සිතෙන් කරන ඒවා වෙන්න පුළුවන්. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. දැන් වැඩේ තියෙන්නේ ওই සංකාර ටික මොකෙන්ද හටගන්නේ? හේතුව. අවිද්‍යාව. අවිද්‍යාපත්‍ය සංකාර. අවිද්‍යාපත්‍ය සංකාර. නේ? එතකොට දැන් තේරුම් ගන්න ඕන අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද සංඛාර කරන්න කියලා. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන්නේ නේද? අවිද්‍යාව නිසා තමයි සංඛාර. සංඛාර නිසා මොහොම ගිහිල්ලා දුකක් ඇති වෙනවා නේද? සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, නාම රූපපත්‍ය සලආයතන, සලආයතනපත්‍ය පස්සෝ, පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන, උපාදානපත්‍ය භව, භවපත්‍ය ජාති. ජාතිපත්‍ය, ජාති කියන්නේ දැන් ඉපදුණා, හටගත්. එතකොට මොකද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. උපායාස සම්භවಂತಿ. ඔන්න දුක් ටික ඔක්කොම හම්බ කරගත්තා. දුක් ටික හම්බ කරගන්නේ මොකෙන්ද එතකොට? අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් කරන සංඛාර වෙන නේද? ඔව්. එතකොට දැන් පින් කරන්න කියලාද ඔය කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ? පුඤ්ඤාපි සංඛාරා කියන්නේ අවිද්‍යාපච්චය සංඛාර. දුක් හම්බ කරන විදිහ. පුඤ්ඤා විසංකාර නම් කොහොමද දන්නවනි දුක් හම්බ කරනවා කියලා? කව කරහම